ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්.
ශ්‍රී ලංකාවට නිදහස ලැබී අදට වසර 72කි. ශ්‍රී ලංකාවේ රාජාණ්ඩු ක්‍රමය අවසන් කරමින් අධිරාජ්‍යවාදීන්ට නතු වූ ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් වූ අප මාතෘභූමිය වන ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගැනීම දක්වා වූ ඒ ගමන් මගේ වැදගත් සන්ධිස්ථාන සැකෙමින් දිගහැරීමටයි මේ අපේ සූදානම. පුරාතනයේ පටන් ශ්‍රී ලංකාවට විවිධ විදේශාක්‍රමණ පැමිණි බව ඉතිහාස සටහන් සාක්ෂි සපයනවා. නමුත් ඒ සෑම ආක්‍රමණයක්ම පෙරලා ජය ගැනීමට එවකට සිටි රජදරුවන් සමත් වුණා. රාජාණ්ඩු ක්‍රමයක් මුල්කොටගෙන පැවති ශ්‍රී ලංකාවේ පාලන ක්‍රමයට බරපතල ලෙස බලපෑ ප්‍රථම විදෙස් ආක්‍රමණය සිදුවේ වර්ෂ 1505දී. වර්ෂ 1505දී පෘතුගීසි ජාතික ලොරෙන්සෝ ද අල්මේදා ඇතුළු කණ්ඩායම කුණාටුවකට හසුවේ අහම්බෙන් ශ්‍රී ලංකාවේ ගාලු වරායට සේඳුවීමෙන් පසුව ලංකාව පෘතුගීසින්ගේ පාලනයට නතු වුණා. එකල ලංකාව කෝට්ටේ, සීතාවක, මහනුවර, යාපනය ලෙස රාජධානි හතරකට බෙදා පාලනය සිදුව බව පොත්පත්වල සඳහන් වනවා. පෘතුගීසින් කෝට්ටේ සිටි බුවනකබාහු රජු සමග ගිවිසුමක් අත්සන් කළ අතර ඔවුන්ගේ පැමිණීමත් සමග ලංකාවේ එතෙක් පැවති රාජාණ්ඩු පාලනය අඩාල වුණා. ඔවුන්ගේ සිරිත් විරිත් සංස්කෘතිය මෙන්ම ක්‍රිස්තියානි ආගමද ඉතාමත් ඉක්මනින් ලංකාව පුරා ව්‍යාප්ත වන්නට වුණා. ලංකාවේ අගනගරය කෝට්ටේ වෙනුවට කොළඹ බවට පත් වූයේද මෙම කාලවකවානුවේදී. ලංකාව පෘතුගීසින්ගේ පාලනයට නතු වූ කාලයේ විටින් විට හෙළයින් විසින් පෘතුගීසින්ට එරෙහිව සටන් වැදුණු බව ඉතිහාස පුවත් පවසනවා. එව සටන් අතරින් වර්ෂ 1562දී හටගත් මුල්ලේරියා සටන පෘතුගීසින්ට එරෙහිව සිදු වූ පළමු මහා සටන ලෙස හැඳින්වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1551 සිට 1597 තෙක් වූ ධර්මපාල රජුගේ රාජ්‍යපාලන සමය හෙළයින්ට හිතකර නොවූයේ ඔහු ඒ වන විටත් පෘතුගීසින්ගේ රූකඩයක් බවට පත්ව සිටි නිසා වෙනි. එකල මහසඟරුවනක් වූ බුද්ධවංශ තෙරුන්ගේ රණහඩින් පිබිද රටදය සුරකීමට කටයුතු කළ භික්ෂූන් වහන්සේලා 39 පෘතුගීසින් විසින් ඝාතනය කරනු ලැබූ නිසාවෙන් නොසිතූ මොහොතක සිංහලලේ කුපිත වුණා. ඊට පලිගැනීමක් වශයෙන් වර්ෂ 1562දී සීතාවක මායාදුන්නේ රජු තම පුත් ටිකිරි කුමරු ප්‍රමුඛ හමුදා සේනාංක 3කින් ගොස් කෝට්ටේ පෘතුගීසි යටත් ප්‍රදේශ වටලා සටන් කොට මුල්ලේරියා වෙලේදී දොන් ජෝර්ජ් මෙනසස්ගේ නායකත්වයෙන් යුත් පෘතුගීසි හමුදාව සමූල ඝාතනය කළ බව පැවසෙනවා. ඉන් අනතුරුව පෘතුගීසි හමුදාවලට එරෙහි නැවතත් සිංහලයා මහා සටනක් තියත් කළේ වර්ෂ 1594දී. දන්තුරේ සටන නමින් හැඳින්වෙන එය ලක්දිව මහා සටන අතර අදටත් ප්‍රචලිතයි. ඉන් අනතුරුව වර්ෂ 1603දී බලන සටනද වර්ෂ 1630දී රන්දෙනිවල සටනද පෘතුගීසින්ගේ පාලනයට එරෙහිව සිංහලයා අතින් ක්‍රියාත්මක වුණා. පෘතුගීසින්ට එරෙහිව සිංහලයා මෙහෙයූ අවසන් මහා සටන ලෙස සැලකෙන්නේ වර්ෂ 1638දී ඇතිකරගත් ගන්නෝරුව සටනයි. වර්ෂ 1602දී පමණ ලන්දේසින් ලක්දිව වෙරළබඩ තීරයට පැමිණි නමුත් එතෙක් ලක්දිව වෙරළබඩ තීරය පාලනය කරනු ලැබුවේ පෘතුගීසින් විසිනි. එතැන් පටන් ලන්දේසින් ඉතා සූක්ෂමව ලක්දිව වෙරළබඩ තීරය ආක්‍රමණය කරන්නට වූ අතර මේ කාලයේදී පෘතුගීසි පාලනය එපා වීම නිසා ලංකාව ලන්දේසින්ගේ සහය අපේක්ෂා කරමින් සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1639දී ලන්දේසින් මහනුවර පළමු රාජසිංහ රජු සමග ගිවිසුමකට අත්සන් තැබුවා. එම ගිවිසුමෙන් අනතුරුව ලක්දිව රජු ලන්දේසින්ට ත්‍රිකුණාමලය කොටුවේ බලය පැවරුවා. ඉන්පසු ලන්දේසින් ඔවුන්ගේ බලය ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල ව්‍යාප්ත කළ අතර ක්‍රමයෙන් ලන්දේසින්ගේ ආගම, නීතිය, සංස්කෘතිය යන සෑම දෙයක්ම ලංකාවේ ජන සමාජයට කාන්දුවන්නට වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස රෝම ලන්දේසි නීතිය ලංකාවට ලැබුණා. එමෙන්ම ලන්දේසි මිශ්‍ර විවාහ මගින් ඇති වූ ලන්සිහිවත් බර්ග යන ජනකොටස් ලන්දේසි ජනපද පිහිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වුණා. එමෙන්ම අර්තාපල්, ඇපෑල, බාල්කය, දුසිම, ඉස්තිරික්කය, ස්තෝප්පුව, කාමරය, ඉස්කෝලය, කන්තෝරුව, කොකිස්, කෝප්පය, ඔරලෝසුව වැනි වචන රාශියක් සිංහල භාෂාවට ලන්දේසි බලපෑම නිසා එකතු වුණා. වර්ෂ 1796 දී ලන්දේසින් පරදවා ලක්දිව මුහුදුබඩ පළාත් බ්‍රිතාන්‍යයේ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ බලධාරීන් විසින් නතුකරගනු ලැබුව අතර එම ප්‍රදේශ වර්ෂ 1802 දී බ්‍රිතාන්‍ය කිරීට යටතේ යටත් විජිතයක් බවට පත් වුණා. පෘතුගීසින් සහ ලන්දේසින් දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළද වර්ෂ 1815 දී ඉංග්‍රීසින් මුළු දිවයිනම යටත් කරගත්තා. ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජානුක්‍රමයේ හෙවත් රජක මුල්කොටගෙන පැවති පාලන සමය අවසන් වූයේ ශ්‍රී ලංකාවේ අවසන් රජු ලෙස සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ගේ සිරකරුවෙකු ලෙසට පත් වූ දින සිටයි. වර්ෂ 1815 මාර්තු 2 දින මහනුවර මගුල්මඩුවේදී අත්සන් කරනු ලැබූ උඩරට ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ සම්පූර්ණ පාලනය ඉංග්‍රීසින් සතු වුණා. 1815 මාර්තු 2 ඉංග්‍රීසින්ට ලංකාවේ බලය අත්පත් වුවද කෙටි කාලයක් යාමටත් මත්තෙන් ඔවුන් කිවිසුමේ පොරොන්දු කඩ කරමින් බදු පනවමින් ලංකාවේ සම්පත් ආශ්‍රමය සූරා කන්නට වුණා. මේ හේතුවෙන් වසර 180කට පසු යලිත් සිංහලලේ කුපිතවන්නට පටන් ගත්තා. ඉංග්‍රීසින්ට විරුද්ධ වූ දොරේසාමි වැදි හමුදාවක් සමග වෙල්ලස්සට සම්ප්‍රාප්ත වූ අතර බූටෑවේ රටේරාල ඇතුළු සිංහල ජනකොටස්ද දොරේසාමි ඇතුළු පිරිස සමග එක් වුණා. ඒ අතරතුර මෙම සිංහල පිබිදීමට එරෙහි වන්නට බදුල්ලේ ඒජන්ත වූ විල්සන් ලුතිනන් සිංහල සටන්කරුවන් අතින් මරුමුවට පත්වීමත් සමග වෙල්ලස්සේ සටන ඇවිලෙනට වුණා. එහිදී එම කැරැල්ල මැඩ පැවැත්වීමට ඉංග්‍රීසින් සිංහලයකු ප්‍රමුඛ ඉංග්‍රීසි හමුදාවක් එවීමට කටයුතු කළා. ඒ අන්කවරෙක්වත් නොව මොනරවිල කැප්පෙට්ටිපොළ වීරයයි. කැප්පෙට්ටිපොළ දිසාවේ හමු වූ බූටෑවේ රටේරාල ඔහුට කරුණු පැහැදිලි කර දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් තමන් කැටුවා ඉංග්‍රීසි හමුදාව යළි හරවාය වූ කැප්පෙට්ටිපොළ වීරයා වර්ෂ 1817 නොවැම්බර් මස පළමුවන දින අලුපොතදී හෙලයින්ගේ කැරැල්ලට එක් වුණා. සිංහල සටන්කරුවන්ගේ බරපතල පහරදීම් වලින් බැටකෑ ඉංග්‍රීසි හමුදාවන් වියරුවෙන් මෙන් උඩරට ගම්බිම් වනසන්නට වුණා. වතුපිටි ඉඩම් කොල්ල කන්නට වුණා. සිවිල් ජනයා නිකරුණේ මරු වැළඳ ගනුදුටු කැරල්ලේ සිංහල නායකයින්ට සිදුවේ සටන අත්හැර දැමීමටයි. එනිසා සිංහල හමුදාව සටන් ලිහිල් කරන්නට වුණා. ඒ අතරේ කැපිටිපුල හා පිළිමතලාවේ වර්ෂ 1818 ඔක්තෝබර් මස 28 වනදා නුවර කලාවියේ පරවහගමදී ලුතිනන් වෙනිල් ඇතුළු ඉංග්‍රීසි බටපිරිසකගේ අත්අඩංගුවට පත් වුණා. වර්ෂ 1818 නොවැම්බර් මස 2 දින බෝගම්බර පිටියේදී කැපිටිපුල වීරයාගේ හිස කඳින් වෙන් කිරීමට ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් කටයුතු කළ අතර සිංහල ජාතියේම නෙත් අග කඳුළු පුරවමින් උදාරතර ජාතික වීරයෙකු එසේ දැයින් සමුගනු ලැබුවා. වෙල්ලස්සේ කැරැල්ලට පසුව ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයෙන් එරෙහිව නැගුණු අවසන් කැරැල්ල වූයේ වර්ෂ 1848 ඇති වූ මාතලේ සටනයි. ගොංගාලේගොඩ බණ්ඩා මාතලේ කැරැල්ලට නායකත්වය ලබා දුන් අතර වීරපුරන් අප්පුද එයට එකතු වුණා. දඹුල්ල, මාතලේ, වාරියපුල, කුරුණෑගල ප්‍රදේශ තුළ දරුණු සටන් ඇති වුණා. ඉංග්‍රීසි හමුදාව දහස් ගණනක් මැරුම් කෑ අතර කුරුණෑගල සිරගේද සිංහල හමුදාව විසින් බිඳ දැමුවා. වර්ෂ 1848 වන විට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාව සිටි ටොරින්ටන් සාමිවරයා මේ හේතුවෙන් අන්තාසරණ වුණා. අවසානයේදී ඔහු යුද නීතිය ක්‍රියාත්මක කළා. මාතලේ කැරල්ලට උපකාර කළ කුඩාපුල හිමියන් වර්ෂ 1848 අගෝස්තු මස 26 වන දින මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටදී වෙඩිතබා ඝාතනය කරන ඉංග්‍රීසි හමුදාව වර්ෂ 1848 අගෝස්තු 29 වන දින පුරන්නප්පු වීරයාවත් ඩිංගිරාල වීරයාවත් වෙඩිතබා ඝාතනය කරමින් මාතලේ සටන තිඹිරිගෙයිම මිහිදන් කරනු ලැබුවා. ඒ අනතුරුව ඉංග්‍රීසින්ගේ පාලනය යටතේ නැවතත් පීඩාවන් මැද ලාංකිකයන්ට දිවිගෙවන්නට සිදු වුණා. මේ අතරේ ඉංග්‍රීසි පාලනය වෙනස් කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ඉල්ලා විවිධ උද්ඝෝෂණ කරන්නට ලාංකික ජනතාව පෙළඹුණා. ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණ කරුණු විමසූ ඩොනම කොමිසම විසින් සර්වජන ඡන්දබලයත් එසේ ඡන්දබලයෙන් තේරීපත් වූවන් 7 දෙනෙකුට අමාත්‍ය පදවි දරමින් රාජ්‍ය පාලනයේ සෑහෙන කොටසක වගකීම් දැරිය හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද හඳුන්වා දුන්නා. වර්ෂ 1944 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සෝල්බරි කොමිසමේ සාමාජිකයින් 1945 වර්ෂයේ සැප්තැම්බර් මස වන විට සෝල්බරි කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත් කරනවා. රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ බලතල ලාංකිකයන්ට පැවරීම පිළිබඳව එහි සඳහන්ව තිබුණ අතර 1947 වසරේදී මැතිවරණයක් පැවැත්විය යුතු බවට නිර්දේශ වනවා. නමුත් ලංකාවට නිදහස ප්‍රධානය කිරීමක් පිළිබඳව එහි සඳහන් වන්නේ නැහැ. මැතිවරණයට ප්‍රථම DS සේනානායක ඇතුළු තවත් සිවිල් ක්‍රියාකාරකීන් රැසක් ලංකාවට නිදහස ලබා ගැනීමට ඇති අයිතිය පිළිබඳව බ්‍රිතාන්‍ය රජයට කරුණු ඉදිරිපත් කරනවා. ඉන්දියාවේ ගාන්ධි සහ නේරු ගෙන ගිය උද්ඝෝෂණවාදී හා ජනතාවාදී අරගලයකට යොමු කරවන පිළිවෙත අනුගමනය නොකිරීමට ඩී.එස්. සේනානායකයන් හිතාමතා පියවරකට පව සඳහන්. කෙසේ හෝ මැතිවරණය පැවැත්වීමට මාස කිහිපයකට ප්‍රථම ශ්‍රී ලංකාවට ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් ලබා දීමට කටයුතු කරන බවට බ්‍රිතාන්‍ය කිරීටය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා. 1947 වසරේ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය හා ලංකා දමිල කොංග්‍රසය එකතුව ආණ්ඩුවක් පිහිටුවනවා. යුද්ධ කටයුතුවලදී ශ්‍රී ලංකාවේ භූමිය භාවිත කිරීමේ බලය බ්‍රිතාන්‍යට හිමිවීම හා තවත් කරුණු කිහිපයක් අඩංගු ලංකා ස්වාධීනතා පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කරනවා. ඒ 1947 දෙසැම්බර් 3 වනදායි. එම පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ විධිවිධාන ඇතුළත් ලංකා ස්වාධීනතා රාජ්‍යාඥාව 1947 දෙසැම්බර් 19 වන දින නිකුත් වනවා. ඒ අනුව ලංකාවට නිදහස හිමි වෙන අතර එය පෙබරවාරි මස 4 වනදා ප්‍රකාශයට පත් කර සැමරීම සඳහා තීරණය වනවා. වර්ෂ 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවට හිරු නැගුණේ 133 වසරක් බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව නිදහස් බිමක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමගයි. ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වූ ඩොමිනියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ 1948 පෙබරවාරි මස 4 වනදා පෙරවරු 7:30ට ලැබුණු සුබ මුහුතින් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා වශයෙන් සර් මොක්ස් මේසන් මුවතුමා බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලීය සම්බන්ධතා කාර්යාලයේ පාර්ලිමේන්තු ලේකම් පැට්‍රික් ගෝඩන් වෝක මහතා සහ කැබිනට් මණ්ඩලයේ ඉදිරියේ දිවුරුම් දුන්නා. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු එම ඓතිහාසික දිනය රජයේ නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කරනු අතර එම වසරේ පෙබරවාරි 10, 11 සහ 12 යන දිනයන්ද රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එමෙන්ම පෙබරවාරි මස 4 වනදා සිට 14 වනදා දක්වා රජයෙන් උත්සව මාලාවක්ද සංවිධානය කරනු ලැබුවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මත සිංහ කොඩිය ලෙලදුන් අතර අනෙකුත් රාජ්‍ය ආයතනවලද එතෙක් පැවති ඉංග්‍රීසි කොඩි වෙනුවට සිංහ කොඩිය සවුනා. 1948 වසරේ පෙබරවාරි 12 වන දින මහනුවර පැවැත් වූ නිදහස් උත්සවය නිදහස් උත්සව මාලාවේ තවත් වැදගත් අවස්ථාවක් සනිටුහන් කළා. වසර 1815 බ්‍රිතාන්‍යයන් විසින් මහනුවර දළදා මාලිගාවේ පත්තිරිප්පුවේදී පහත හෙළන ලද සිංහල ජාතික කොඩිය නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වන ඩී.එස්. සේනානායක මහතා විසින් යළිත් එම ස්ථානයේදීම එසවීම එම සුවිශේෂී සිදුවීම වුණා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.